그러잖아요. 얘기는 그런 동안 저는 미국이
පිළිගැනීම පිළිගැනීම 2018 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 20 වෙනි කාණ්ඩයේ 21 වන කොටස 2019 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 20 වෙනි කාණ්ඩයේ 23 වෙනි කොටස 2020 මුදල් වර්ෂයේ සඳහා විගණක අධිපතිවරයාගේ වාර්තාවේ 20 වෙනි කාණ්ඩයේ 18 වෙනි කොටස දෙවන කොටස 3 වන කොටස 5 වෙනි කාණ්ඩයේ දෙවන කොටස හා 3 වන කොටස සහ 6 වෙනි කාණ්ඩයේ 3 4 5 6 හා 7 කොටස් මම ඉදිරිපත් කරමි.
සභානායකතුමා. රු කතානායකතුමනි එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
2020 වර්ෂයේ සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 2021 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාව ඉදිරිපත්
කරමි.
2019 වර්ෂයේ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. වාර්තාව තරුණ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි.
තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතුමාගේ යෝජනා. කාරක සභාව වාර්තා පිළිගැන්වීම 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන
සභාව. කතානායකතුමනි 2019 වර්ෂය සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව තරුණ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාව වෙත යොමු කර යුතුයි මම යෝජනා කරමි.
9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභාව වාර්තාව සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ 9 වෙනි කාරක සභාවේ දෙවන වාර්තාවේ කාරක සභාපති චරිත හේරත් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවනි සැසිවාරයේ දෙවනි පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව මා මෙහිදී ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාවෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රශ්නයක් ඇහුවා. මීට පෙර අර ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේහි කැඳවීමක් කරනවාද කියලා, ඒකත් මම මේ අවස්ථාවේදීම දැනුම් දෙන්න කැමතියි මේ ගරු සභාවට. අප ශ්‍රී ලංකන් එයාලයින් ආයතනයේ කැඳවා ඒ සම්බන්ධව ගන්න ලද තීරණයක් රැගෙන තියෙනවා. ඒ අනුව නව එයාලයින්ස් නැත්නම් මේ අලුත් ගුවන් යානා ලබා ගැනීම මාස 3කින් කල් දාලා තියෙනවා. මේක මේ සභාවට දැනුම් දෙනවා. එසේ දැනුම් දෙන ගමන් ගරු කතානායකතුමනි පොදු ව්‍යාපාර කාරක සභාවේ 9 වෙනි පාර්ලිමේන්තුවේ දෙවනි සැසිවාරයේ දෙවනි වාර්තාව මම සභාගත කරනවා.
සභානායකතුමා
වාර්තාව
ඔව් විපක්ෂ නායකතුමා ඔව් රණි
මගේ ඉල්ලීම අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය ගැන තීන්දුව කරන්න ඉස්සෙල්ලා මේවා මිලදී ගන්න එකේ තේරුමක් නැහැ. අපි ඒ නිසා ඒවා තීන්දුව කළා. අපි කතා කරගෙන ඊට පස්සේ බලමු මොකද කරන්න මේක විකුණනවද තියාගන්නවද මොකද්ද කරන්නේ වහලා දානවද ඒ ටික තීන්දුව කරන් පස්සේ මේවා ගැන අපි පියවර ගමු නැත්නම් අපිට බණි.
සභානායකතුමා
එකේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කළා.
මහජන පෙත්සම් පිළිගැන්වීම අරුන්දික ෆර්නැන්ඩෝ මැතිතුමා.
අරු කතානායකතුමනි දංගොටුව මීගමුව රවුම්පාර අංක 35න් 1 F තරණ ස්ථානයේ පදිංචි SS ක්‍රිෂාන්තස් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාරවිල හොරගොල්ල මාසලින් මාවතන ලිපිණේ පදිංචි KKU JN ප්‍රදා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද සහ මහනුවර වැරල්ලගම හැදදෙනිය මැදවල පාර අංක 375 2B තරණ ස්ථානයේ පදිංචි RMKB රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු විජිත හේරත් මැතිතුමා.
ගරු කතානායකතුමනි මාතර 30ගොඩ සඳුරු අරලිය මාවත යන ලිපිණේ පදිංචි එන් හිමාලි ප්‍රදීපා දිසානායක මහත්මියගේ ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා ඇබ්සන්ට්. මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කිරීමට සභාවේ අවසරය ලබා ගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසුව ගන්නවද නැත්නම් විසිහත දෙක ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසු
ඔබතුමා කියන දේ
ඔබතුමාගේ 27-2 ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකවරයා තෝරාපත් කර ගැනීමෙන් පසුව කරනවද නැත්නම්
පසුව
හරි බොහොම ස්තුතියි
ගරු කතානායකතුමනි
ඔව්
මේ 27-2 ප්‍රශ්නේ මම දැන් අහන්න
ඒ කාලය පිළිබඳ ගැටලුවක් තියෙන
එක අහන්න මේ ප්‍රශ්නේ
හා
ගරු කතානායකතුමනි වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී හා දූෂිත කළමනාකරණය රටේ ජනතාව අන්ත අසරණ භාවයට පත් කෙරුවා. බඩගින්න නොනවතින පෝලිම් අඳුර හා උග්‍ර ජීවන වියදම දරාගත නොහැකි වූ පුරවැසියන් තම දුක්ගැනවිලි සඳහා සංවේදී නොවන ආණ්ඩුවට එරෙහිව මහපාරට පැමිණිය. තැන තැන මතු වූ එම විරෝධතාද ගෝටාගෝගම නොනවතින ආණ්ඩු විරෝධී අරගලයේ දක්වා දිග්ගැසී තිබෙනවා. එහෙත් ආණ්ඩුව තවමත් නින්දේ. ජනතා ප්‍රශ්න එසේමයි. එබැවින් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. අද මේ මොහොත වන විට රටේ විරකියා ප්‍රතිශතයේ වර්තමාන අගය කුපමණද? 2. පසුගිය වසර දෙක තුළ රටේ සමස්ත ජනගහනයෙන් කුමන ප්‍රතිශතයක ජනතාවක් දුගී භාවයට වැටී තිබේද? 2022 මාර්තු මස වන විට දළදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රටේ සමස්ත ණයබර රාජ්‍ය සමාගම්ද ඇතුළුව කොපමණද? 2019ට සාපේක්ෂව එය කොපමණ ප්‍රමාණයකින් වැඩිවීමක්ද? වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලින්ට බදුසහන ලබා දීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණේද? කාගවත් විරුද්ධතාවයක් නැහැනේ ඔය ප්‍රශ්නවලට උත්තර ගන්න එක. තමුන්නාන්සලාගේ මොළ හතානෝට බැරි වුණානේ කරගන්න. ඒල අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා.
කරුණාකරලා මන්ත්‍රීතුමා නිස්සද්ද වෙන්න.
තියාගන්න.
කරුණාකරලා
ඉන්න බලාගෙන.
සභාවේ ගෞරවය රකින්න නිස්සද්ද වෙන්න.
ඇයි මේ මගේ
නිස්සද්ද වෙන්න.
අයින් කරන්න. කවුද අයින් කරන්නේ?
නිස්සද්ද වෙන්න.
අවුද වීඩියෝ කැමරේ මෙහෙවන්නේ මොළ හතක්
කරගත්තනේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
මම බලාගෙන ඉන්නවා ඕගොල්ලෝ එනකන් එළියට
විපක්ෂ නායකතුමා
එළියට එනකන් බලන් ඉන්නවා
විපක්ෂ නායකතුමා ඔබතුමා
හොන්දක් නෑ තාෂේරුකාවක් නෑ හොන්ද බලන්නේ
විපක්ෂ නායකතුමා ඔබතුමා ඔය ගැන අවධානය යොමු කරන්න නැතුව ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
ගරු කතා නායකතුමනි
කරුණාකරලා මන්ත්‍රීව නිසද්ද වෙන්න.
ඒකට වීඩියෝ එක වහනවා. වීඩියෝ කැමරේ ඇතුලේ තියෙන ආණ්ඩුව.
නිසද්ද වෙන්න.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඉහළ ආදායම් ලබන පුද්ගලින්ට බදුසහන ලබා දීම මගින් රජයේ ආදායම කොපමණ ප්‍රමාණයකින් අඩු වුණාද? ඉහත බදුසහනේ තුලින් ඍජු බදු ගෙවන්නන් හා වක්‍ර බදු එකතු කළ අගේ මත බදු ගෙවන්නන්ගේ කොපමණ සංඛ්‍යාවක අඩුවීමක් සිදු වුණාද? 2019ට සාපේක්ෂව පසුගිය වසර දෙක තුල පිළිවෙලින් රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය කොපමණ ප්‍රතිශතයකින් පවතීද? මෙවැනි රජයේ ආදායමට සාපේක්ෂව ඉහළ ණය පොලි ප්‍රතිශතයක් ගෙවීම සිදු කරන වෙනත් රටක් තිබේද? 2022 අප්‍රේල් වන විට නිල වශයෙන් භාවිතා කළ හැකි නැතහොත් සත්‍ය විදේශ සංචිත ප්‍රමාණය කොපමණද? චීන රජයේ මගින් විනිමය හුවමාරු ක්‍රමය ස්වප් යටතේ ලබා දුන් යුවාන් බිලියන 10 ලබා දීමේදී පැන වූ කොන්දේසි මොනවාද? එසේම එම කොන්දේසි යටතේ මෙම ස්වප් පහසුකම ලබා ගැනීමට සුවිශේෂී වූ හේතු කවරේද? ඉන්දියානු රජයේ මගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය සීමාවෙන් ඉතුරු ඇති ඩොලර් මිලියන 750ක මුදල යකඩ වාහනේ ආනයනයට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. එය සත්‍යක්ද? එසේනම් එම යකඩ වාහනේ ආනයනයෙන් සහන ලැබෙන්නේ වානේ කර්මාන්තයේ නියුතු කුමන ව්‍යාපාර ආයතනයන්ටද? පසුගිය කාල සීමාවේදී දිගින් දිගටම සිදු වූ විදුලි විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්තවල විදුලි භාරි භෝජනය කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේද? පහුගිය මාස 6ක් තුල විදුලිය විසන්ධි කිරීම නිසා ආර්ථිකයට කොපමණ හානි සිදුවේද? පසුගිය කාල සීමාවේ විශාල ලෙස මිලවැඩි කිරීම නිසා මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට පත්ව තිබේද? නොයසේ නම් පාඩු නොවි පවත්වාගෙන යාමට තවත් කොපමණ ප්‍රමාණයකින් ඉන්ධන මිල ගණන් වැඩි කළ යුතුද? පසුගිය මාස 6 තුලදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව ආවරණය කර ගැනීම සැලසුම් කර ඇත්තේ කෙසේද? වර්තමානයේ නිර්මාණය වී ඇති ඉන්ධන හා ගෑස් පෝලිම් නිශ්චිතව අවසන් කර ඉන්ධන හා
ගෑස්
සාමාන්‍ය පරිදි ජනතාවට ලබා ගත හැකි දිනය කවදාද?
ඉඳගන්න විරුද්ධ පක්ෂ මන්ත්‍රීතුමාලා හිතගෙන ඉන්නේ ඉඳගන්න.
රජයේ පොහොර සමාගම් විසින් මෙවර යලහන්නේ සඳහා රසායනික පොහොර කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේද? දැනට කඩා වැටීමට ලක්ව ඇති වී වගාවට අනෙකුත් භෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල කොපමණද? පැන්ඩෝරා පත්‍රිකා මගින් වංචා සහගත ලෙස අප රටෙන් සොරාගත් මුදල් නැවත ලබා ගන්නේ කවදාද? ඒ සඳහා මේ වන විට රජය ගෙන ඇති පියවර කවරේද? ශ්‍රී ලංකාවෙන් වංචා සහගත සහ දූෂිත ලෙස සොරා ගන්නා ලද මුදල් නැවත අප රට වෙත ලබා ගැනීම සඳහා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය UNODC
මන්ත්‍රීතුමාලා ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාගේ ආසනට ගිහින් ඉඳගන්න. දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා කරුණාකරලා ඔබතුමාගේ ආසනයට ගිහින් ඉඳගන්න.
ගරු කථානායකතුමනි
ඔබතුමාලා එළියේදී කතා කරගන්න.
ශ්‍රී ලංකාවෙන් වංචා සහගත සහ දූෂිත ලෙස සොරා ගන්නා ලද මුදල් නැවත අප රට වෙත ලබා ගැනීම සඳහා දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ කාර්යාලය UNODC හා ලෝක බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සොරාගත් වත්කම් ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන Stolen Asset Recovery Initiative STAR වැනි අන්තර්ජාතික වැඩසටහන්හි තාක්ෂණික සහාය ලබා ගැනීමට සහ අනෙකුත් වැඩසටහන් හරහා සහාය ලබා ගැනීමට රජයේ කටයුතු ආරම්භ කරන්නේ කවදාද? මම බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමනි, ගරු මුදල් ඇමතිතුමා මේ ප්‍රශ්නෙට මේ අවස්ථාවේ පිළිතුරු ලබා දෙයි කියලා. ස්තුතියි.
ගරු කථානායකතුමනි, මෙම ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය විවිධ ආයතන රාශියක් හා විවිධ අමාත්‍යංශ රාශියක් ආවරණය කරන පරිදි ඉල්ලලා තියෙන්නේ. ඊයේ දවසේ මේක ලැබුණම අද දින ප්‍රායෝගිකව මේ සියල්ලටම උත්තර දීමේ හැකියාවක් අපිට නැහැ. ඒ වුණාට ගරු කථානායකතුමනි, මුදල් අමාත්‍යංශයේ සතුව තිබෙන ඒ තොරතුරු ටික අපි ලබා දෙනවා. ගරු විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා ඉන්නවා, එතුමාට සම්බන්ධ ප්‍රශ්න වලටත් අපි උත්තර ලබා දෙනවා. ඉතිරි ප්‍රශ්න මම අදාළ ආයතනවලින් ලැබුණාම ඒක සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, මම මුලින්ම කැමැති කියන්නට ඊයේ දවස දුලම අපි තර්ක කරපු ආකාරයට මේකට විවිධ හේතු රාශියක් බලපාලා තියෙනවා. කෝවිඩ් කාලය තුල ලොක්ඩවුන් කරන්න කියලා අපි කියනවා. ලොක්ඩවුන් කරාම ආය අරින්න කියලා කියනවා. ආර්ථිකය සංකෝචනය වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රථම වතාවට මේ රටේ ආර්ථිකය 2020 වර්ෂයේ ඍණ 3.6ක් ලෙස සංකෝචනය වුණා. ඒක රජයක් හැටියට අපිට පාලනයෙන් තොර දෙයක්. ඒ අරුණාම ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා ලෝකයේ ඉන්ධන මිල 100%138කින් වැඩි වෙලා තියෙනවා. ඩොලර් 37ට 40ට 50ට තිබුණු ඩොලර් බැලරලය අද 110 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක ලංකාවේ ඩිප්‍රීෂියේෂන් එක ගත්තම ශාල පාඩුවක් රජයට දරන්න සිද්ධ වෙනවා. නමුත් අය රටේ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මේ කටයුතු කරගෙන යනවා. එම නිසා තමයි මම ඊයේ ඔබතුමාට ප්‍රකාශ කරනකොට කිව්වේ මේක මේ ඇඟිල්ල දික් කරන ප්‍රශ්නයක් නෙවෙයි, ඊට වඩා ඔබ්බට ගිය ජාතික ප්‍රශ්නයක්. අපි විතරක් නෙවෙයි, මම උදේ මේ කියවගෙන ආවා පාකිස්තානයේ, ඊජිප්තුවේ, නේපාලයේ ආර්ථිකයට සහ සමහර රටවල් වල ආර්ථිකයට වෙලා තියෙන මහා වින්නැහිය. එම නිසා මේ අවස්ථාවේදී අපි කටයුතු කළ යුත්තේ නැවත නැවතත් අර පුරුදු විදියටම ඇඟිල්ල දික් කර අඩුපාඩු හොයනවට වැඩිය ජාතික ප්‍රතිපත්තියකට එකඟ වීමයි. ගරු කතානායකතුමනි, ඒකට යටත්ව මා උත්තර ටික දෙන්නම්. පළවෙනි උත්තරය, ඇස්තමේන්තු ජනගහන දරිද්‍රතා අනුපාතයේ අනුව 2019 14.3 මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාව. ඊළඟ ප්‍රශ්නය, පළවෙනි ප්‍රශ්නය, 2021 වර්ෂයේ විරැකියා ප්‍රතිශතයේ අනුපාතය 5.1 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2021. දෙවැනි ප්‍රශ්නය, සමස්ත ජනගහනයේ කුප්ම ප්‍රතිශතය දුග්ගීතාවයට පත්වියද්ද 14.3 2019 වන විට එය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2021. තුන්වැනි ප්‍රශ්නයට උත්තරය, 2022 මාර්තු මාසයේ අවසානයේදී නොපිය වූ රාජ්‍ය ගණනය ණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත මෙතෙක් ලැබී නොමැත. 2019ට සාපේක්ෂව කොපමණ ප්‍රමාණය වැඩිවීමක්ද? 2019 අවසානයේදී ට්‍රිලියන 14.15ක් ගෙවන්න තිබිලා තියෙනවා. 2021දී ට්‍රිලියන 19.4ක්, ඒ අනුව ට්‍රිලියන 5කින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ වර්තමාන පස්වෙනි ප්‍රශ්නයේ උත්තරය, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2019 වසර අවසානයේදී බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දුන්න අතර එය හුදෙක් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් පමණක් ඉලක්ක කර සිදු කරන ලද ප්‍රතිසංස්කරණයක් නොවන අතර බදු ගෙවීමට හිමිකම් ඇති සමාජයේ සියලුම ස්තරයන් නියෝජනය වන පරිදි සිදු කරන ලද්දකි. එයින් බලාපොරොත්තු වූයේ ඒ අවස්ථාවේදී ආර්ථිකයට උත්තේජනයක් ලබා දී වැඩි වශයෙන් සංවර්ධනයට මඟ පාදා ගැනීම සඳහායි. එනමුත් 2020 සිදු වූ කෝවිඩ් අනතුර හේතු කොටගෙන ඒ බලාපොරොත්තු වූ ප්‍රතිපාදන ඒකෙන් ලබා ගැනීමට නොහැකි වෙනි. හයවැනි ප්‍රශ්නයට උත්තරය, බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය 1999 වෙනකොට ලංකාවේ බඩු ගෙවන්නන් මිලියන 1,05,000ක් වෙලා තිබුණා. 2020 වෙනකොට 1,36,000කට අඩු වෙලා තියෙනවා. 2021 වෙනකොට 4,12,000කට අඩු වෙලා තියෙනවා. ඒ අනුව මිලියනකින් පමණ බදු ගෙවන්නන් ලියාපදිංචි වීම අඩු වෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. මේ බඩු අඩුවීම බදු අඩුවීම සම්බන්ධයෙන් ඒ අරුණාම එකතු කළ අගය මත බදු ගෙවන්නන් 2019 වර්ෂයේ 29,000ක් තිබිලා තියෙනවා. 2020 වන විට ඒක 8,331කට බැහැලා තියෙනවා. 2021 වන විට 9,082 දෙනෙක් ඉන්නවා. 20,000කින් වැට් බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ අනුව ඊළඟ ප්‍රශ්නයට මම උත්තර දෙන්නම් ගරු කතානායකතුමනි. 2019 වර්ෂයේදී පොලී ගෙවීමේ ප්‍රතිශතය 47.7, 2020දී ඒක 71.7ට වැඩි වෙලා තියෙනවා, 2021දී 72%කට වැඩි වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට ගරු කතානායකතුමනි ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශකය අනුව ලෙබනනය 2019 වර්ෂයේ රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය 50% වූ අතර ඒ ලෝකයේ වැඩිම රජයේ ආදායම සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය සහිත රට විය. එවකට ශ්‍රී ලංකාව මෙම අගය 44.7% ලෙස වාර්තා කරමින් මේ දශකයේ දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසු විය. 44.5% අගේ වාර්තා කරමින් 2019 වර්ෂයේදී ජැම්බියාව මෙහි තෙවන ස්ථානයේ පසු විය. කෙසේ වුවද ජාත්‍යන්තර මූලාධාර මූලයේ දත්තවල අනුව 2020 වර්ෂයේදී මෙම අගය 71.7% ලෙස වාර්තා කරමින් දර්ශකයේ පළවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව තිබෙනවා. එම වසරේදී මේ අගය 46.7% වූ පාකිස්තානයේ මේ දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වෙනවා. නවවන ප්‍රශ්නයට පිළිතුර 2022 වසරේ අප්‍රේල් මාස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් වූ අතර එහි සංයුතිය පහත සංඛ්‍යාව අනුව සැකසේ. විදේශ මුදල් සංචිත බිලියන 1,773,000,000. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිතය 65.5. විශේෂ ගැනුම් හිමිකම 117. රත්තරන් 29.8. අනෙකුත් සංචිත වත්කම් 21 ඇමරිකානු ඩොලර් මිලියන. දැනට පවතින නිල සංචිත ප්‍රමාණය ආනයන මූල්‍යණය කිරීමට අමතරව තවත් අවශ්‍යතා සඳහා යොදා ගන්නා අතර ආනයන මූල්‍ය සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා හැකි පමණින් පවතින විදේශ සංචිත ප්‍රමාණයට යටත්ව පාසුකම් සලසා ඇත. දහවන ප්‍රශ්නයට පිළිතුර චීන රජයේ මගින් විනිමය හොමාරු ක්‍රමය එනම් සොප් යටතේ ලබා දුන් යුවාන් බිලියන 10 ලබා දීමේදී පැන වූ කොන්දේසි වන්නේ මාස 3ක ආනයන වියදම සපුරා ගැනීමට අවශ්‍ය වන විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වා ගැනීම හෝ කෙටි කාලීන බාහිර ණයට සාපේක්ෂව විදේශ සංචිත අනුපාතයේ 100%ට වඩා අඩු අගයක පවත්වා ගැනීම. එසේම එම කොන්දේසි යටතේ මෙම සොප් පහසුකම ලබා ගැනීමට සුවිශේෂ හේතු වූයේ එම පහසුකම ශුන්‍ය පොලි පිරිවැයක් සහිතව විදේශ සංචිතයන්ට එකතු කිරීමේ හැකියාව සහ ඉහත කොන්දේසි වලට අදාළ ආර්ථික දර්ශක නුදුරු අනාගතයේ වඩා යහපත් බවට පත්වේයි බලාපොරොත්තු වූ නිසාය. 11 වන ප්‍රශ්නය ඔය ඩොලර් මිලියන 750කට යකඩ ගැනීම සඳහා කටයුතු කරා කියන එක සම්පූර්ණ අසත්‍යක්. පෙරේද අපි මුදල් අමාත්‍ය වංශය සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා කරුණු ඉදිරිපත් කරා. මම හිතන්නේ මේ ප්‍රකාශය කියවුවනම් ඒ නිවේදනයක් කිවීමේ වගකීමක් ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා. ඒ නිවේදනයේ අනුව ගරු කතානායක තුමනි මේ මිලියන 750ක් ස්ටිල් ගැනීම සඳහා අපි කවදාවත් සැලසුම් කරලා තිබුණ නෑ. ඒක සම්පූර්ණ බොරුවක්, අසත්‍යක්, නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක්. ඒ අවස්ථාවේදී අපි මුලින් බලාපොරොත්තු වුණේ ගරු කතානායක තුමනි මේ රටේ කර්මාන්ත සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ජනතාව මේ කර්මාන්තකරුවන් අවශ්‍යයි කියලා තිබුණා. ඒක යකඩ විතරක් නෙවෙයි. ඒ සඳහා මිලියන 500ක් මුලින් ඇස්ටමේන්තු කරලා තිබුණා. පස්සේ ඒක 260කට අඩු කරලා තිබුණා. එහිදී එක කම්පෝනන්ට් එකක් හැටියට ස්ටිල් ගැනීම සඳහා යොදවාගෙන තාම තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 40යි. එහෙනම් මේක සම්පූර්ණ අසත්‍යක්. මේ අවස්ථාවේදී මේ අසත්‍ය තීරීම සුදුසු නැවන බවයි මගේ විශ්වාසය. 15 වන ප්‍රශ්නය 11, 12, 13, 14 සඳහා අපි මම හිතනවා සමහර ප්‍රශ්න වලට අපේ ගරු විදුලි බල අමාත්‍යතුමා උත්තර ලබා දෙයි. 15 අපෙන් ඉල්ලලා තියෙන දෙයකටත් ඒ ගැටළු විසඳීමට අපි කඩිනමින් කටයුතු කරගෙන යනවා. 16 වන ප්‍රශ්නය V සඳහා නයිට්‍රජන් අවශ්‍යතාවය සැපයීම සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000 ආනයනය කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ඉන්දියා ණය යෝජනා ක්‍රමයේ යටතේ ආනයනය කිරීමට මූලික සාකච්ඡා ආරම්භ කර ඇත. වී වගාව සඳහා ස්වභාවික ඛනිජ පොටෑසියම් ක්ලෝරයිඩ් ප්‍රසම්පාදනය සඳහා අන්තර්ජාතික තරඟකාරී මිල ගණන් කැඳවීමට කටයුතු කරන ලදී. එහෙත් කිසිවෙක් මිල ගණන් ඉදිරිපත් කර නොමැත. මේ පොහොර බණ්ඩි පොහොර ලෙස යෙදීමට අවශ්‍ය බැවින් පොහොර මිලදී ගැනීම සඳහා විදේශ විනිමය සපයා ගැනීමට ලෝක බැංකුව සමග සාකච්ඡා කර ඇත.
පොන්සේක මන්ත්‍රීතුමා
පොලේ පවතින මිල ගණන් හා
පොන්සේක මන්ත්‍රීතුමා ඔබතුමා අසනේට ගියා නම් හොඳයි.
අස්ථාවර බව හේතුවෙන් ප්‍රසම්පන්න කරන අවස්ථාවේ පවතින මිල ගණන් පදනම් කරගෙන මිල තීරණය කරනු ලබයි. ගරු කතානායකතුමනි
හරි ඉන්ෆොනෑන්ඩ් මන්ත්‍රීතුමා කරුණාකර අසනේට යන්න.
ගරු
කතානායකතුමා සාකච්ඡා කරගන්න.
අපි
පොන්සේක මන්ත්‍රීතුමා
කතානායකතුමනි
ඔබතුමත් යන්න අසනේට.
ගරු කතානායකතුමනි
එළිය එළිය ගිහිල්ලා සාකච්ඡා කරගන්න. සර් එළිය ගිහිල්ලා සාකච්ඡා කරගන්න. ඉතින් ඔබ දනාලේ කෑ ගහනවද නැත්නම් අනිත් මිනිස්සු කෑ ගහන්නේ?
දැන් 27-2 යටතේ ප්‍රශ්නයක්
කිව්වා. ඔබතුමාගේ ආසනෙට යන්න. ඔබතුමාගේ ආසනෙට ගිහිල්ලා කතා කරන්න.
කතානායකතුමනි 27-2 අතරේ ප්‍රශ්නයක් ඇහුව කාලේ නාස්ති කරලා ප්‍රශ්නයට උත්තර දෙනකොට ඒක අහගෙන ඉන්න එපා. මොකද්ද මේ වීලුව? ප්‍රශ්න 12
කරුණාකර නිසද්දෙන්න මම
තවර 17-18 සඳහා පිළිතුරු වෙනත් අමාත්‍යංශ වෙතින් ලබා ගත යුතු අතර එම ප්‍රශ්න සඳහා පිළිතුරු මෙතෙක් එම අමාත්‍යංශයෙන් වෙතින් මා වෙත ඒවා නොමැත. එම පිළිතුරු මා වෙත ලැබීමෙන් පසු සභාගත කරන බවටද ගරු සභාවට දන්වා සිටිමි. පසුගිය කාලයේ සීමාවේදී දිගින් දිගටම සිදු වූ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන් හා කර්මාන්තයේ විදුලි පරිපාලක කොපමණයක අඩු වේද කියලා අහලා තියෙනවා. පසුගිය මාස 6 තුල විසුලි විසන්ධි කිරීම නිසා ආර්ථිකයට ගේන එකත් අපි ඉදිරියේදී ඒ සියලු ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. විදුලිය සහ ඛනිජ තෙල් සම්බන්ධයෙන් ප්‍රශ්න වලට ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමනි ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර සැපයීම සඳහා මම ගරු විදුලි බල හා බල ශක්තිය අමාත්‍යතුමාට ආරාධනා කරනවා.
ගරු කතානායකතුමනි 27-2 යටතේ ගරු විපක්ෂ නායකතුමා විසින් විශේෂයෙන්ම බලශක්ති සහ විදුලි බල අමාත්‍යංශයන්ට අදාළව ඉදිරිපත් කරපු ප්‍රශ්නවල 13 වන ප්‍රශ්නය එතුමා අහලා තිබුණේ පසුගිය දවසේ සිදු කරන ලද මිල සංශෝධනයන් තුලින් ඛනිජ තෙල් සංස්ථාව ලාභ තත්ත්වයට පත් වෙලා තිබෙනවද එසේ නැත්නම් පාඩුව කෙරුණද කියන එක ගරු කතානායකතුමනි පසුගිය 18 වෙනිදා සිදු කරන ලද මිල සංශෝධනය සිදු කරන්න පෙර මේ රටේ ඛනිජ තෙල් අලවියෙන් ඛනිජ තෙල් මිලදී අරගෙන ඛනිජ තෙල් අලවිය කිරීම තුලින් ඉන්ධන අලවිය කිරීම තුලින් දෛනිකව ඛනිජ තෙල් සංස්ථාව ලැබපු පාඩුව මිලියන 1613ක් ගරු කතානායකතුමනි. ඒ කියන්නේ අපි ඛනිජ තෙල් සඳහා අපි වියදම් කරන මුදලට වැඩිය අඩු මුදලකට තමයි අපි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ ඒක ලබා දීලා තිබුණේ. ඒ සඳහා සහනාධාරයක් ලබා දීලා තිබුණා පෙට්‍රල් වලට, ඩීසල් වලට, භූමි තෙල් කියන තුනටම ඒක දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආවා. 1613ක් දෛනිකව සිදුවෙච්ච පාඩුව බිලියන 1.6ක්. ඒ වගේම මිල සංශෝධනය තුලින් ඉන්පසුවත් ගරු කතානායකතුමනි අපි කියන්න ඕනේ ඒක ලාභදායි තත්ත්වයටපත් වෙලා නැහැ. සෑම ලීටරයකින් තවමත් ජනතාවට සහනාධාරයක් ලබා දෙමින් තමයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. විශේෂයෙන්ම ගත්තම භූමි තෙල් රුපියල් 84 පවත්වාගෙන යන්නේ භූමි තෙල් සඳහා යන වියදම රුපියල් 313ක් ලීටරයක් වෙනුවෙන්. නමුත් මේ රටේ ඉන්න ධීවර සහ අඩු ආදායම්ලාභී තීරුවල ජනතාවට ඒ සහනාධාරය ලබා දිය යුතු නිසා මේ රජය තවමත් රුපියල් 87ක මුදලකට ඒ භූමි තෙල් ප්‍රමාණය ලබා දෙනවා. ඒ වගේම ඩීසල් වලටත් තවමත් අපිට අලාභයි, පෙට්‍රල් වලටත් අපි අලාභයි. රුපියල් 330ක රුපියල යගේ තියෙන අවස්ථාවේ තමයි අපි මිල සංශෝධනය කරේ. අද ඒක මේ වන විට 360 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම බොරතෙල් බැරල් එක මිලක් තවමත් පහළ වැටලා නැහැ ලෝක වෙළඳපොළ තුල. ඒ නිසා මේ සංශෝධනය තුලත් තවමත් අපි ආයතනයක් හැටියට, රජයක් හැටියට පාඩු ලැබමින් තමයි ඉන්ධන ආනයනය කිරීමේ කටයුත්ත අපි සිදු කරන්නේ. මේකට පඩි නඩි ඇතුළත් වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. සමහරු මතයක් තියෙනවා අපි මුදල් දීලා නම් ඉන්ධන ගන්න කොහොමද මේ ඛනිජ තෙල් සංස්ථා පාඩු ලබන්නේ කියලා. අපි මිලදී ගන්න මුදලට වැඩිය හුඟක් අඩු මුදලකට තමයි ජනතාවට දීර්ඝ කාලයක් තිස්සේ මේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබා දීමේ කටයුත්ත කරලා තියෙන්නේ. අපේ ආණ්ඩුව පමණක් නෙවෙයි දීර්ඝ කාලයක් තිස්සේ හැම ආණ්ඩුවක්ම. ඒ නිසා මේක යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගන්න පියවර මොකක්ද කියලා ඔබතුමා අහලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා IOC සමාගම සහ සිපෙට්කෝ කියන දෙකම අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට මේ සඳහා විනිවිදභාවයෙන් යුතු යම් මිල සූත්‍රයක් හඳුන්වා දිය යුතුයි කියන එක. මිල සූත්‍රෙන් අපි සියලුම අපේ පාඩුව පියව ගන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. නමුත් යම් කිසි ආකාරයක අලාභය අවම කරගෙන අපිට අලාභය අවම කරගත්තොත් විතරයි අපිට ඊළඟ නෞකාව සඳහා අවශ්‍ය මුදල් ටික අපිට උපය ගන්න පුළුවන් වෙන්නේ ඒ ඇනෝම් කටයුතු කිරීම සඳහා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක මීට අවුරුදු දෙකකට පෙර, වසර දෙකකට පෙර ඛනිජ තෙල් සංස්ථාවට මාසයක් වෙනුවෙන් ඉන්ධන ඇනෝම් කරන්න වියදම් වෙච්ච මුදල තිබුණේ ඩොලර් මිලියන 150කට අඩු මුදලක්. ඩොලර් මිලියන 150කට අඩු මුදල අද ලෝකයේ ඉතිහාසයේ වැඩිම මිල බවට පත් වෙලා තියෙන මොහොතක බොරතෙල් බැරල් එකක මිල අද දවස වෙන විට අපිට ඩොලර් මිලියන 580ක් වැය වෙනවා මැයි මාසය සඳහා පමණක් සම්පූර්ණ ඉන්ධන ආනයනය කරන්න. ඒතර 120 ඉඳලා 580 දක්වා මේක පහුගිය මාස කීපේ 400-450 580 දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි උපකල්පනය කරනවා දෙසැම්බර් මාසේ දක්වාම මේ තියෙන මිල ගණන් වලට පවත්වාගෙන ගියොත් අවම වශයෙන් අපේ ඛනිජ තෙල් සංස්ථාවට මහ භාණ්ඩාගාරය හරහා, මුදල් අමාත්‍යාංශය හරහා අවම වශයෙන් ඩොලර් මිලියන 550ක පමණ මුදලක් අවශ්‍ය වෙනවා කියලා මේ සැපයුම් ජාලය පවත්වාගෙන යන්න. ඒ වගේම කරු කතානායකතුමනි මේ මෙතන අහලා තියෙනවා විශේෂයෙන්ම මේ ඇනෝම් කටයුතු කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපිට දැනටත් IOC සමාගම හරහා විශේෂයෙන්ම ඉන්දියානු IOC සමාගම හරහා මේ වන විට ඩොලර් මිලියන 200ක අපිට ලබා දීපු දීර්ඝ කරන ලද ණය ක්‍රමයේ තුලින් ඉන්දියාවෙන් අපිට ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් ලබා දුන්නා. ඒ ණය ක්‍රමය ඇතුලේ ඩොලර් මිලියන 400ක් මේ වෙනකොට පාවිච්චි කරලා තියෙනවා. තව 100ක ඇනෝම් මේ මාසය තුල සම්පූර්ණ වෙනවා. තවත් ඩොලර් මිලියන 200ක් දක්වා වර්ධනය කරලා තියෙනවා. ඒ 200 සඳහාත් අපිට නෞකා හතරක් මේ මාසය තුල ලැබෙන්න නියමිත වෙලා තිබෙනවා. ඒ වගේම තවත් මිලියන 500ක් දක්වා එක දීර්ඝ කරන්න අපි ඉල්ලලා තියෙනවා. නමුත් ඉන්දියානු මේ ණය ක්‍රමයේ යටතේ බොරතෙල් සහ දැවිතෙල් කියන දෙකම අපිට ආනයනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි වෙනත් පාර්ශ්වවලින් බොරතෙල් සහ මේ කටයුතු කළ යුතුයි. තාමත් මම අමාත්‍ය ධූරයේ දින 15ක පමණ කාලයක් ගත වෙන්නේ කරු කතානායකතුමනි. සාමාන්‍යයෙන් නෞකාවක් ඇනෝම් කරන්න අපි මාසෙකට ඉස්සෙල්ල තමයි මේ ක්‍රමවේදය හදන්නේ. ඒ නිසා අපි කනගාටුවට පළ කරනවා විශේෂයෙන්ම ජනතාවට යම් ඇති වෙලා තිබෙන මේ තදබදයන් පිළිබඳව ඒකත් අපි දැනුවත් කළ යුතුයි. පහුගිය සතියේ මාධ්‍යෙන් වාර්තා කළ තිබුණා ඉන්ධන නිකුත් කරන්නේ නැහැ කියලා ගරු කතානායකතුමනි ඒක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. මැයි මාසේ පළවෙනිදා කියලා කියන්නේ කම්කරු දිනේ විශේෂයෙන් මේ ඉන සේවක මණ්ඩලය විසින් ඉල්ලලා තිබුණා කම්කරු දිනේ විශේෂයෙන්ම වුන් සිංහල අලුත් අවුරුද්දට වැඩ කරපු නිසා යම් කිසි වුන්ට කාලයක් ලබා දෙන්න කියලා නිසා මැයි මාසේ පළවෙනිදා වහලා තිබුණේ. නමුත් අවාසනාවට මැයි මාසේ දෙවනිදා කියන දවසේ පෞද්ගලිකව මේ රටේ ප්‍රවාහනය කරන ටැංකි රථ බවුසර හිමියන් යම් වෘත්තිමය ක්‍රියාමාර්ගයක් දුනා. මේ රටේ ගරු කතානායකතුමනි පහුගිය මාස කීපේ පෙබරවාරි මාසේ ගත්තම මේ පෞද්ගලිකව ප්‍රවාහනය කරන ටැංකි රථ සඳහා පමණක් ලක්ෂ 2800කට වැඩි මුදලක් වැය කරලා තියෙනවා ඛනිජ තෙල් සංස්ථාවෙන් මේ ඉන්ධන බෙදා හැරීමේ කටයුත්ත කරන්න. ඒතර වුන් මිල සංශෝධනයක් ඉල්ලුවා. මම කියන්නේ ඒක අසාධාරණයි කියලා. ඉන්ධන මිල වැඩිවීම ඒ වගේම අනෙකුත් භාණ්ඩවල මිල වැඩිවීමත් එක්ක වුන් සංශෝධනයක් ඉල්ලුවා. ඒ සංශෝධනය අපි එකඟුණා ලක්ෂ 4800ක් දක්වා මාසෙකට ප්‍රවාහන ගාස්තු වැඩි කරන්න. නමුත් ඔවුන්ගේ ඉල්ලීම තිබුණේ ලක්ෂ 5300ක් දක්වා යන්න. ඒ නිසා එසේ කිලිසීම සේත්ම අපිට කළ නොහැකි නිසා අපි ඔවුන්ට කිව්වා අපිට ලබා දෙන්න පුළුවන් මුදල් පිළිබඳව අවසාන එක දිනක වර්ජනයෙන් පසුව නැවත සේවයට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම මේ මිල අපි මේ මුල් තත්ත්ව පාලනය කර ගැනීම වියදම් පාලනය කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාත් එක්ක දුම්රියෙන් වැඩිපුර කොටසක් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කරන්නත් ඉන්ධන පිරවුම් හල්වල තියෙන බවුසර් වලින් වැඩිපුර කොටසක් කිරීම සඳහාත් අපි මේ වෙනුවට කළමනාකරණය කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කරු කතානායකතුමනි ඊයේ පෙරේද දවසේ නැවත වතාවක් පෝලිං තත්ත්වයක් ඇති වුණා. අපි දින දෙක තුනකින් පෝලිං සියල්ල නැති කරාට පස්සේ යම් සංවිධානාත්මක පිරිස් විසින් යම් කරා කියන එකත් අපි පැහැදිලිව දන්නවා. ඒ වගේම මම මේ වෙලාවේ කියනවා කරු කතානායකතුමනි මේ වෙලාවේ අපිට ප්‍රමාණවත් තරම් පෙට්‍රල් තොග අපේ රටේ තියෙනවා. අපි ඊයේ දවසේ පැමිණිච්ච නැවත් එක්ක අද ඉඳලා ඊයේ රෑ ඉඳලා අපි පෙට්‍රල් ඉන්ධන පිරවුම් වලට යන්න දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දින 3ක් විතර යනකොට අපිට පෙට්‍රල් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඩීසල් පිළිබඳව අපිට යම් ගැටලුවක් තියෙනවා කරු කතානායකතුමනි. ගැටලුවක් කියන්නේ ප්‍රමාණවත් තොග නැතිවීම නෙවෙයි. විශේෂයෙන්ම පහුගිය දින කීපේ නොරොච්චොලේ බලාගාරයේ කඩා වැටුණා කරු කතානායකතුමනි ඉරිදා සවස් වෙනකොට නොරොච්චොලේ බලාගාරයේ මෙගාවොට් 275ක් පද්ධතියෙන් ඉවත් වීම නිසා අපිට ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගන්න සිද්ධ වුණා. අපි එක පැත්තකින් ඉන්ධන ටික ඉන්ධන පිරවුම් හල් වලට දීලා ඉවරලා ඉන්ධන පෝලිම නැති කරනවද? එහෙම නැත්නම් අපේ ඉන්ධන ටික බලාගාර වලට දීලා ඉවරලා පැය 3යි විනාඩි 20ට විදුලි කප්පිය කප්පාදුව පවත්වාගෙන යනවද කියන එක. අපිට නිකුත් කරන්න පුළුවන් ඉන්ධන පිරවුම් හල්ට ඕන තරම් අපිට ඩීසල් නිකුත් කරන්න පුළුවන්. හැබැයි එසේ වෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම අපේ තියෙන විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20 ඉඳලා පැය 7ක් 8ක් දක්වා යන්න වෙනවා. ඒ නිසා රජයක් හැටියට අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපි ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත්තේ විදුලි කප්පාදුව පැය 3යි විනාඩි 20ට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන තොග නිකුත් කළ යුතු නිසා අපේ බලාගාරවලට අපි මේ දවස්වල කළමනාකරණය කරන ඉන්ධන තොග වලින් වැඩි කොටසක් අපි දාලා තියෙනවා බලාගාර වෙනුවෙන්. ඒ වගේම අපි ජානක වක්කුඹර ඇමතුමත් සිරිපාල ගම්ලත් ඇමතුමත් අනුරාධපුර ඇමතුමත් එක්ක කතා කරලා වාරි මාර්ග සහ මහවැලි අමාත්‍යවරුත් එක්ක මේ වෙලාවේ අපිට ජලවිදුලි බලාගාර වලින් ලබා ගන්න පුළුවන් උපරිම ධාරිතාව අපි අරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරි දින පහ වෙනුවෙන් ඔවුන් අපිට සහතිකයක් දීලා තියෙනවා. නොරොච්චොලේ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වෙන බලාපොරොත්තු වන ඉරිදා හවස ඒ වෙනකන් අපිට යම් ආකාරයකින් කළමනාකරණය කරගත යුතුයි අපේ තිබෙන ඩීසල් තොග. මොකද අපේ ඩීසල් ඊළඟ නෞකාව අපේ පැමිණීමට නියමිතලා තිබෙන 11 වෙනිදා ඉන්දියානු නායක්‍රමය යටතේ එක සමහර තව දින දෙකක් ප්‍රමාද වෙයි. ඒ දින දෙකක් ප්‍රමාද වුණත් අපිට තියෙන තොග කළමනාකරණය කරගත යුතුයි. එනිසා අපි සාමාන්‍යයෙන් දෛනිකව මෙට්‍රික් ටොන් 4000ක් නිකුත් කරනවා වෙළඳපොළට ඩීසල් වශයෙන්. නමුත් අපි මේ දින කීපේ මෙට්‍රික් ටොන් 1000ක් 1500ක් පමණයි අපිට නිකුත් කළ හැක්කේ. මොකද අපේ ප්‍රමුඛතාවය වෙන්නේ බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ලබා දෙන්න. නමුත් පාර්ලිමේන්තුවේ කවුරු හරි කියනවා නම් නෑ පොලිම නවත්තන්න ඒක සඳහා ඉන්ධන තොග දෙන්න විදුලි කප්පාදුව වැඩි වුණත් කමක් නෑ කියලා. ඒකටත් අපි ඔබතුමන්ලා එහෙම එකඟ වෙනවා නම් ගැටලුවක් නෑ. නමුත් රජයක් හැටියට ප්‍රතිපත්ති තීන්දුව අරගෙන තියෙන්නේ මේ වෙලාවේ අපේ විදුලි බලාගාර සම්පූර්ණ දිව්වත් ජල විදුලි බලාගාර අපේ සම්පූර්ණ තාප බලාගාර ටික දිව්වත් අපිට ධාරිතාව මදි අපි මේක තේරුම් ගන්න ඕන 2014 ඉඳලා අපේ විදුලි බල පද්ධතියට අලුතෙන් එකතුලා නැහැ මෙගාවට් 350ක් අනිවාර්යම එකතු විය යුතුයි එසක් කවුරු මේ පුටුවට ආවත් කවුරු ආණ්ඩු කරත් මේ කටයුතු වෙනේ මූණ දිය යුතුයි ගරු කතානායකතුමනි ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ජනතාවගෙනුත් අපි කනගාටුව පළ කරනවා අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඩීසල් තොග රැස් කරන්න එපා ඩීසල් අපි යම් කිසි සීමාවක් ඇතුව නිකුත් කරන්නේ විදුලිය බලය පැය 3යි විනාඩි 20ට කප්පාදුව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා නමුත් අපි අඛණ්ඩව ඩීසල් සහ පෙට්‍රල් බෙදා හැරීමේ කටයුතු අපි කරනවා පෙට්‍රල් අවශ්‍ය ප්‍රමාණවත් තොග මෙට්‍රික් ටොන් 3000ක් දවසට අපි නිකුත් කිරීම සඳහා ඊයේ සවස ඉඳලා ඒ කටයුතු ආරම්භ කළ තියෙනවා අපි 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 පිළිගන්නවා පහුගිය දින දෙකේ වෘත්තීය ක්‍රියාමාර්ග සහ තිබුණු අපේ තාක්ෂණික සහ කළමනාකරණ කටයුතු නිසා අපිට යම් කිසි බාධාවන් සිදු වුණා කියන එකත් අපි මේ ලාවේ පිළිගන්නවා ගරු කතානායකතුමනි එනිසා අපි මුදල් අමාත්‍යාංශලුත් ඉල්ලලා තියෙනවා අපිට ණයවර ලිපි විවෘත කර ගැනීම සඳහා අවසරය දෙන්න කියලා ගරු කතානායකතුමනි අපි මතක් කරන්න ඕන මේ ඩොලර් හොයා ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ධන ටික මිලදී ගන්න විදුලි බලය අපිට ජනනය කරන්න ඒ අවශ්‍ය ඩොලර් ටික අපිට හොයා ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ ඩොලර් ටික આવුත් විතරයි හැබැයි කවුරු හරි හිතනවා නම් හර්තාල් කරන එකෙන් මේක ඩොලර් ටික අපිට ගලා යනවා කියලා උද්ඝෝෂණය කරන ඒවායින් මේ අපිට එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ උද්ඝෝෂණය කරන පිරිස් හර්තාල් කරන පිරිස් දැනගත යුතුයි කවුරු මේක කරත් කවුරු මේකේ ආණ්ඩුව ගත්තත් අපිට ඒ විදේශ විනිමය රටට ආවොත් අපේ කර්මාන්ත පවත්වාගෙන ගියොත් විතරයි අපිට මේ කටයුත්ත අපිට අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි බොරතෙල් හෝ තෙල් අපි නිෂ්පාදනය කරන රටක් නෙවෙයි. අපි සියලුම රටවල් එක්ක සාකච්ඡා කරනවා. සමහරව අපි යෝජනා කරලා තිබුණා රුසියාවත් එක්ක සාකච්ඡා කරන්න කියලා. ඔව් අපි ඒ සඳහා සාකච්ඡා කරා. අපි අපිට ගන්න පුළුවන් හැම යෝජනාවක්ම අපි ගත්තා. විපක්ෂයේ කවුරු හරි ඉන්නවා නම් විපක්ෂ නායකතුමා පහුගිය කාලේ කියලා තිබුණා එතුමාට තෙල් ගෙනල්ලා දෙන්න ඕන තරම් මිත්‍රයෝ ඉන්නෝ එතුමාට උදව් කරන්න සූදානම් කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාට මේ වෙලාවේ ඔබ රට ගැන හිතනවා නම් ඔබතුමාගේ තියෙන සම්බන්ධකම් මත තෙල් ටික ගේන්න මැදිහත් වෙන්න. තෙල් ටික අඩු මුදලට ගේන්න කවුරු හරි පුළුවන් නම් විපක්ෂයේ නියෝජනය කරන ඕනම කෙනෙක්ට ඒ අදහස් වලට අපි සවන් දෙන්න සූදානම්. අපි ඕනනම් කැමති විපක්ෂයේ නියෝජනය කරන පිරිසක් මේ තෙල් ආනයනය කරන කමිටුවටත් දාන්න. අපේ යෝජනා පිළිබඳව අපි කටයුතු කරන්න. ඒ සඳහාත් අපි ඉඩ දෙන්න අපි සූදානම්. පහුගිය කාලේ සමාජ මාධ්‍ය වල සමහරු වාර්තා කරලා තිබුණා රුපියල් 80ට පෙට්‍රල් දෙනවා බඩේරුම් ගෝලින් කියලා. අපි ඒ පුද්ගලයන්ට කතා කරා. හැබැයි කනගාටුව කරුණ මාධ්‍යෙන් කතා කරනවා සමාජ මාධ්‍යෙන් එහෙම යෝජනා කරනවා. හැබැයි ඇවිල්ලා අමාත්‍යංශයක් එක්ක රජයක් එක්ක එකට කටයුතු කරලා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න අඩුපතරමේ සාකච්ඡාවකටත් එන්න කැමති නැහැ. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ගරු කතානායකතුමනි අපි රජයක් හැටියට වගකීමෙන් කටයුතු කරනවා. මේ විශේෂ බාර අමාත්‍යවරයා හැටියට සති දෙකක කාලයක් මම හිටියේ. නමුත් අපි ඊළඟ ජූනි මාසයේ ඉඳලා අපි සම්පූර්ණයෙන්ම මේ ආනයන කරන ඉන්ධනවල අපි සියලුම අපි මේ කරන්න ඕන අපේ ඇනවුම් අපි සහතික කරගෙන යන වැඩපිළිවෙල කරනවා ඊයේ දවසේ අපි මුදල් අමාත්‍යාංශයේ මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරා ඔබතුමාට හංගන්න දෙයක් නැහැ අපේ තියෙන මූල්‍ය මෙත්තත් අපේ රටේ තියෙන එක ඒ තුලින් අපි යම් යම් දීර්ඝ කාල විසඳුම් යා යුතුයි ඒ වගේම අපි ඓතිහාසික වැරද්දකුත් කළා තියෙනවා සපුගස්කන්ධ පිරිපහදුව වහපු එක සපුගස්කන්ධ පිරිපහදුව වහපු එකෙන් අපිට විශාල පාඩුවක් තියෙනවා ඉන්ධන ආනයනය කිරීම සඳහා විශාල මුදලක් ගිහිල්ලා තියෙනවා සපුගස්කන්ධ පිරිපහදුව වහපු එක ඒක වැරදි ප්‍රතිපත්ති මේ තීන්දුවක් ඒ තීන්දුවත් වෙනස් කරලා අපි නැවත වතාවක් එකා ඉක්මනින් සපුගස්කන්ධ පිරිපහදුවත් අපි ආරම්භ කරනවා කියන එකත් අපි මේ වෙලාවේ සභාවට මතක් කරනවා ගරු කතානායකතුමනි
ඔව් විපක්ෂ නායකතුමනි
පිළිතුරු ලබා දුන්නු ඇමතිවරු දෙපළටම ස්තුතිවන්ත වෙනවා හැබැයි ගරු කතානායකතුමනි මම ඇහුවා මගේ ප්‍රශ්නේ පසුගිය කාල සීමාවේදී දිගින් දිගටම සිදු වූ විදුලි ගිසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්තවල විදුලි පාරිභෝජනයේ කොපමණ ප්‍රමාණයකින් අඩු වූයේද පසුගිය මාස 6 තුළ විදුලි ගිසන්ධි කිරීම නිසා ආර්ථිකයට කොපමණ හානියක් සිදු වේද ඒ ප්‍රශ්නෙට මට පිළිතුරක් ලැබුණේ නැහැ ඒ වගේම ගරු කතානායකතුමනි රජයේ පෝර සමාගම් විසින් මෙවර යලකන්නේ සඳහා රසායනික පෝර කොපමණ ප්‍රමාණයක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේද දැනට කඩා වැටීමට ලක්ව ඇති වී වගාවට හා අනිකුත් භෝග වගාවන්ට එම පොහොර ලබා දීමට අපේක්ෂා කරන මිල මොකක්ද? මේ දෙකටම උත්තරයක් නැහැ. මං ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් කරුණාකරලා මේ විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයටත්
විදුලි බල ඇමතුමා
විසිකප්ප ශේෂ්ත්‍රයේ ප්‍රශ්නයටත් පිළිතුරක් ලබා දෙන්න කියලා.
විදුලි බල ඇමතුමා
උත්තර දෙන්න. ගරුතුමනි, ගරු මුදල් අමාත්‍යතුමා එතුමාගේ පැහැදිලි කිරීමේදී කිව්වා අපි යම් යම් දේවල් ලේකන අපි සභාගත කරන්න අපි කටයුතු කරනවා කියන එක. ඒ නිසා විදුලි බලය පිළිබඳව ඒකකවල ප්‍රමාණය පිළිබඳව ඔබතුමා අහපු ඒ තාක්ෂණික ප්‍රශ්නෙට අපිට සවිස්තරාත්මක පිළිතුර ලැබුණාට පස්සෙ අපි මේ සභාවට සභාගත කරන්න කටයුතු කරනවා. ඔබතුමාට ඒක ලබා දෙන්න කටයුතු කරනවා. ඒක හංගන දෙයක් නෑ.
ඔව් විශ්වදී. ඔව්
විපක්ෂනායකතුමනි, පසුගිය කාල සීමාවේ දිගින් දිගටම සිදු වූ විදුලි විසන්ධි කිරීම හේතුවෙන් ගෘහ ඒකකයන්ගේ සහ කර්මාන්තවල විදුලි පරිභෝජනය කොපමණ ප්‍රමාණයකින් අඩු වේද කියන එක තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. මේ දත්ත ආණ්ඩුව දැනගෙන තියෙන්න ඕන. පසුගිය මාස 6 තුල විදුලිය විසන්ධි කිරීම නිසා ආර්ථිකයට කොපමණ හානියක් සිදු වුණේද?
එමෙතුමා
තාක්ෂණ ප්‍රශ්නයක් නෙවෙයි.
ඒක එමෙතුමා උත්තරයක් දෙන්නම් කිව්වා.
උත්තර දෙන්න.
ඔව්. ඔව් මුදල් එමෙතුමා.
ගරු විපක්ෂ නායකතුමා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ ඊයේ. මේ අපි පැය 24 න් මේ උත්තරය සලසලා දීලා තියෙන්නේ. ඉතින් මේ තොරතුරු එක රැයෙන් අරගන්න අපි කොහෙද තියෙන්නේ? ස්විච් එක තාම ලෑස්ති නෑ. ස්විච් එක අබපු ගමන් එන්න අපි ස්විච් එකට යමු ඉදිරියට. ඒ අතරතුරදී මම හිතනවා අපේ මේ පොහොර ඇමතිතුමා ඒකට උත්තරයක්
දෙයි. එතුමා පොරොන්දු වෙනවා නේ විපක්ෂ නායකතුමා උත්තරය දෙනවයි කියලා. ඔව්. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මුදල් ඇමතිතුමාට එතුමා ස්ථාවර නියෝග දන්නවා නම් පාර්ලිමේන්තු ක්‍රමවේදය දන්නවා නම් එතුමාට නිදහස තිබුණා කියන්න මට මේ ප්‍රශ්නේ ඉදිරිපත් උනේ පැය 24කට පෙර. මට අද දවසේ මේකට උත්තර දෙන්න අමාරුයි. මම හෙට දවසේ දෙන්නම් කියලා එතුමා ඒක දන්නේ නැද්ද? එතුමා ඒක
එතුමා ප්‍රකාශ කරුවා.
එතුමා ඒක දන්නේ නැද්ද?
ඒක එතුමා ප්‍රකාශ කරුවා. ඔව් මුදල් එමතුමා.
ගරු කතානායකතුමනි, ඒකම තමයි මම කිව්වේ. අහගෙන ඉන්න ඕන. මම කිව්වා මට තියෙන දොරතුරු මම දෙන්නම්. ඉතුරු ටික මම ඉල්ලලා තියෙනවා. ලැබුණාම සභාගත කරන්නම් කියන එක තමයි මම කිව්වේ එතුමාට. ඒ හින්දා තමයි අහගෙන ඉන්න ඕන ගරු කතානායකතුමනි.
ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ බරපතල ප්‍රශ්නේ තමයි මෙතුමා IMF එකට ගිහිල්ලා තියෙන්නේ රටේ තියෙන බරපතල ප්‍රශ්නය පිළිබඳව දත්ත දන්නේ නැතුව.
හරි.
තොරතුරු දන්නේ නැතුව.
හරි.
විදුලි විසන්ධි කිරීම නිසා කොපමණ හානියක් සිදු වුණාද? ගෘහමූලික ඒකකවලට කොච්චර ප්‍රශ්නයක් වුණාද? කර්මාන්ත කරුවන්ට කොච්චර ප්‍රශ්නයක් වුණාද? ඒ දත්ත අරගෙන තමයි IMF එකට ගිහිල්ලා රට දෑ වෙනුවෙන් සේවය කරන්න ඕන. හරි. දැන් ඔබතුමන්ලට ඒකට උත්තර දෙන්න බැහැනේ. මට කරුණා කරලා කියන්න, මෙවර කන්නේට පොර ටික තියෙනවද? පොර තියෙනවා නම් පොර දෙන්නේ බොන මිලටද? සහනාධාර පොර දෙනවද? මිනිසුන් නොමිලේ පොර දෙනවද? මොකද කරන්නේ කියන්න බලන්න.
ඔව් කෘෂිකර්ම ඇමතුමා.
ගරු කතානායකතුමනි, විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නෙට අපේ මුදල් ඇමතුමා උත්තර දුන්නා. අපි මේ යල කන්නේට ගොවීන්ට මේ වෙනකොට ඝන කාබනික පොරක් දියර පොරක් දැන් ලබලා දෙනවා. ඒ වගේම අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ නිර්දේශයක් තියෙනවා. ඒකට අඩු වෙන නයිට්‍රජන් ප්‍රමාණයට යූරියා ලබලා දෙන්න කියලා ඒක ආනයනය කරන කටයුත්ත අපේ පොර සමාගම් දෙකෙන්ම දැන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවේ උදව්ව අතිගරු ජනාධිපතිතුමා විශේෂ මැදිහත්වීමක් වුණා. ඉන්දියාවෙත් පොර නැහැ, ලෝකෙ චීනෙත් පොර නැහැ. ඒකට ඉන්දියාවෙන් අපට මෙට්‍රික් ටොන් 65,000ක් යූරියා ලබලා දෙන්න එකඟතාවයක් පළ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ගහලා මේ රටේ ගොවි ජනතාවට අඩුම වශයෙන් අක්කරයකට කිලෝ 25ක් හරි යූරියා නොමිලේ ලබලා දෙන්න. ලබන සඳා ඉඳන් ගොවිට දෙන්න තියෙන වන්දි මුදල අපි ලබලා දීමට කටයුතු කරනවා. ඒ වගේම මේ තියෙන පොහොර මිල ඉතා වැඩි මුලකට විකුණන්නේ ඒ සඳහා මිල සූත්‍රයක් අපි ගේනවා. ඒ මිල සූත්‍රය ගේනවා වගේම සෑම වර්ගයේම පොහොර වලට අපි සහනාධාරයකුත් ලබලා දීමට කටයුතු කරනවා.
ඔව්. බොහොම ස්තුතියි.